මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
අනුග්‍රහං කප්පා සීලං දේශමේ බන්තේ විසියම්පි ආම්බන්තේ විසරණේන සද්දින් ආජීවස්සමක සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කප්පා සීලං දේශමේ බන්තේ සතියම්පි ආම්බන්තේ විසරණේන සද්දින් ආජීවස්සමක සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කප්පා සීලං දේශමේ බන්තේ
සම්මං වදාමි තං වදේත. නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච වස්ස සතං ජීවේ අපස්සං උදයව්‍යයං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ උදයව්‍යයන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මනුෂ්‍ය ජීවිතයක වටිනාකම තීරණය කළ යුත්තේ ජීවත් වෙන කාල සීමාව අනුව නොවේ ජීවිත කාලය තුලදී රැස් කරගත්තු ධන සම්පත්තිය ලබාගත්තු නිලතලාදී අනුව නොවේ ජීවිතයේ යථාර්ථය සත්‍ය දර්ශනය මතු කරගෙන සංසාර විමුක්තියට ලං වුණ ප්‍රමාණය අනුවයි ඒ විදිහට කල්පනා කරලා බලනකොට සාමාන්‍ය ලෞකික වශයෙන් අවාසනාවන්ත අසාර්ථක හැටියට පෙනෙන ජීවිතයක් වුණත් අර සාර ධර්මානුව බොහොම වාසනාවන්ත භාග්‍යවන්ත එකක් හැටියට සාර්ථක එකක් හැටියට හඳුන්වන්න පුළුවන් වෙනවා. අද අපි මාතෘකා කරගත්තු මේ ගාථාවක් කථාන්තරයත් මේකට සාධක සපයනවා ඇති. සැවැත් නුවර හිටිය කෝටිපති සිටාන කෙනෙකුට ඉතාමත්ම රූප සම්පන්න දියණියක් හිටියා. වයස 16 පමණ කාලයේදී ඇගේ ආරක්ෂාවට මව්පියෝ සත්මහල් ප්‍රාසාදයක ඉහළම තට්ටුවේ වාසය කරන්න සැලැස්සුවා. කොහොම ආරක්ෂාව සැලසුවේ නමුත් ඒ උපස්ථානයට හිටි 16 එක්ක ඇය හාදකමක් අනියම් සම්බන්ධකමක් ඇති කරගත්තා. ඒ අතරේ මව්පියෝ සමාන සිටු කුලයක ඒ සිටු කුමාරයෙකුට විවාහ කර දෙන්න යෝජනාව ඉදිරිපත් කරපු අවස්ථාවේදී ඇය අර තරුණයාට කියනවා දැන් මෙන්න මෙහෙම මව්පියෝ මා විවාහ කර දෙන්න යනවා. එහෙම වුණත් අපට තවත් හම්බ වෙන්න ලැබෙන්නේ නැහැ. මා කෙරෙහි ඇත්ම වශයෙන් මල්මක් තියෙනවා නම් පුළුවන් ඉක්මනින් මාත් අරගෙන පැනලා යන්න කියලා. එතකොට එහෙම කිව්වහම අර තරුණයා එහෙමනම් හෙට උදේ නුවර දොරටුව අසලල් තැනට එන්න කියලා තැනක් නියම කරගත්තා. අයත් මේ උදේ පාන්දරම හිසකෙස් අවුල් කරගෙන ඇඟ විරූප කරගෙන වගේ හරියට දාසියන් එක්ක යන්න දියට යන්න වගේ ලෑස්ති වෙලා කොහොම හරි පිට වෙලා රහසෙම ඒ කියාපු ස්ථානයට ගියා. අර තරුණයාත් මේ සිටු දුවණියත් එක්ක ඈත පළාතක ගමකට ගිහිල්ලා ඒ කිට්ටුව කැලේක කෙතක් සීසාමින් ඒ විදිහට ජීවිතාව ආරම්භ කළා. අර සිටු කුමරියත් ඉතින් සාමාන්‍ය තැනැත්තියක් වගේ සාමාන්‍ය ස්ත්‍රියක් වගේ ඒ සියලු පිහුම් පිහුම් කටයුතු ආදිය කරන්න පටන් ගත්තා. මොහොම කාලයක් යන අතරේ ඇයට දරු ගැබක් පිහිටියා. ඒ දරු ගැබ මෝරා යන අවස්ථාවේදී ස්වාමි පුරුෂයාට කියනවා දැන් මේ දරුවා බිහි වෙන අවස්ථාවේ මට පිහිට වෙන්න කවුරුවත් නැහැ. මව්පියෝ සාමාන්‍යයෙන් දරුවන් පිළිබඳව ස්නේහයක් තිබෙනවා. ඒක නිසා මාව මව්පියන්ගේ ගෙදරට එක්කගෙන යන්න කියලා මේ ස්වාමි පුරුෂයා කියනවා. අපොයි මා එක්කගෙන ගියොත් ඒකාන්තයෙන්ම මට දඬුවම් කරනවා, මාව මරනවා. ඒක නිසා මට යන්න බෑ කියලා කීප වරක්ම කියලාත් ඒක ප්‍රතික්ෂේප කරා. නිසා ඇයිතලෙ මොකද අර ස්වාමි පුරුෂයා කැලෑවට ගිය අතරේ ඒ අසල්වාසීන්ට කියලා මේ මෙහෙම අහුවත් මව්පියන් ගෙදරට ගියා කියලා පිටත් වෙලා ගියා. එතකොට මේ ස්වාමි පුරුෂයාත් ඇවිල්ලා බලනකොට නැහැ, ඊළඟට අසල්වාසීන්ගෙන් දැනගෙන පස්සෙන් එළවගෙන වගේ ගියා. කොහොම නමුත් මගේ දිහම වුණත් ඇය කැමැති වුණේ ආපසු එන්න. කොහොම යන අතරේ මේ තැනැත්තියට දරුවා බිහි වෙන අවස්ථාවේ ඒ බලවත් වේදනාවල් ඇති වුණා. ඒක නිසා ස්වාමි පුරුෂයාට කියලා ඒ කැලෑරෝ දෙදීම විතාමත්ම දුක් පීඩා මැද්දේ දරුවා බිහි කළා. ඊට පස්සේ ඉතින් දැන් යම් හේතුවක් නිසා මව්පියන්ගේ ගෙදරට යන්න හිටියනම් දැන් ඒක සම්පූර්ණ නේද කියලා ආපහු තමන්ගේ ගෙදරටම ආවා. ඔහොම කලක් ගත වෙන අතරේ නැවත වරක් ඒ දෙවෙනි දරුවා ඇති වෙන අවස්ථාව ඇති වුණාමත් අර විදියටම ඉල්ලුම් කළා ස්වාමි පුරුෂයා එන්නේ මව්ගියන්ගේ ගෙදරට එක්කගෙන යන්න කියලා. ඒක ප්‍රතික්ෂේප කරාම දෙවෙනි වරත් ස්වාමි පුරුෂයා යන්න ඇරලා වැඩට යන්න ඇරලා පාසල්වාසීන්ට කියලා අර පළමු දරුවත් ඉනේ තියාගෙන පිටත් වුණා මව්පියන්ගේ ගෙදරට යන්න. ස්වාමි පුරුෂයාත් පිටිපස්සෙන් එළවගෙන ඉක්මනින් ගියා මේක දැනගන්න ලැබුණාට පස්සේ. ඊළඟට ඒත් කැමැති වුණේ නැහැ ආපසු හැරිලා එන්න. මෙහෙම යන අතරේ මහා මේඝ වර්ෂාවක් ධාරානිපාත වර්ෂාවක ලකුණු පෙනුණා. විදුලි කෙටීම් හෙන පිපිරීම් ආදිය සහිතව ඒ අතරෙම ඇයට ඒ දරුවා බිහි කරන වේදනාවල් දැඩිව දැනුණු නිසා ස්වාමි පුරුෂයාට කිව්වා මට හේවණක් සකස් කරන්න කියලා. ස්වාමි පුරුෂයාත් කැත්තක් අරගෙන වටපිට බලලා ඒ කුඹහක් ළඟ තිබෙන ලොකු පඳුරක් කපන්න පටන් ගත්තා. ඒ කපන අතරේ ඒක හිටිව නයා එළියට ඇවිල්ලා අර මිනිසයාට දෂ්ට කරලා ශරීරය නිල්වන් වෙලා හිම ඇදගෙන වැටෙනවා මැරිලා. මේ අතරේ මහා ධාරානිපාත වර්ෂාව වසිනවා. ඇයත් ඉතින් ස්වාමි පුරුෂයාණන්කම් බලන් ඉඳලා නැහැ. ඊළඟට කොහොම නමුත් දුකසේ අර දරුවා බිහි කළා. ඊළඟට මේ මහ වැස්සේ දරුවන් දෙදෙනාම විලාප කියමින් හඬනවා. එතකොට ඇයට කර කියා ගන්න දෙයක් නැහැ. අර දණ ගහගෙන හතර ගාතින් වගේ ඉඳගෙන ශරීරය යටට කරගෙන දරුවන් දෙදෙනා මුළු රැයම ගෙව්වා. උදේ වෙනකොට අර පාණ්ඩු රෝගියෙකුගේ වගේ ශරීරය එහෙම් පිටින්ම සුදු මැලි වෙලා ඊළඟට උදේ අර උපන් හැටි දරුවත් අරගෙන අනිත් දරුවා ඇඟිල්ලෙන් එල්ලගෙන පුතේ තාත්තා මේ පැත්තට නේද ගියේ කියලා බලන්න ගියා. ගියාම දැක්ක අර උඹහා උඩ ස්වාමි පුරුෂයා මැරිලා ඉන්නවා. බලවත් ශෝකයට පත් වෙලා අනේ මා නිසා මගේ ස්වාමි පුරුෂයා නැති වුණා කියලා ඊළඟට හඬමින් බලපෙමින් ඊළඟට පිටත් වුණා මව්පියන්ගේ ගෙදරට යන්න. එදා වර්ෂාවේ අචිරවතීන් ගඟ ගැලලා ඇගේ කර වටක් පමණට ඒ වතුර පිරලා තියෙනවා. එතකොට ඇයට ඒක ප්‍රශ්නයක් වුණා දරුවෝ දෙදෙනාත් අරගෙන එතර වෙන්න. මොකද කරේ? අර වැඩිමහල් දරුවා මෙගොඩ තියලා අනිත් දරුවාත් අරගෙන ඒගොඩට ගිහිල්ලා ඒ දරුවා ගඟ තෙර තියලා කොලාතු උඩ දරුවා බාවලා ආපසු වෙනවා. එන අතරෙත් වටපිට නැවතත් ආපසු බලනවා දරුවාගේ ආරක්ෂාව පිළිබඳව. එතකොට දැක්කා උකුස්සෙක් එහෙමම පහත් වෙනවා මේ මස් කැටියක් කියලා අර දරුවා ගන්න. ඇය සූසූ කියලා කෑ ගැහුවා ඒ කුකුසයිල වන්න. නමුත් ඒක හරි ගියේ නැහැ. කුකුසා ඒ අත දරුවා ඒ කුඩා දරුවත් අරගෙන අහතර නැංගා. ඒ අතරේ අර මෙගොඩ හිටිය දරුවා කල්පනා කරා මාව කතා කරනවා ඇතේ මට එන්න කියලා. දුවගෙන ඇවිල්ලා ගඟේ වැටිලා එහෙම ගඟට ගහගෙන ගියා. ඇයට දැන් එතකොට දරු දෙදෙනත් නැහැ, ස්වාමි පුරුෂයාත් නැහැ. ඇය ඉතාමත්ම දුකසේ ඊළඟට අඬමින් වැළපෙමින් යනවා සවැත් නුවර දිහාවට. යන අතර අතරමඟදී සවැත් නුවරින් එන කෙනෙක් දැකලා කොහේ ඉඳලාද ඉන්නේ කියලා ඇහුවාම සවැත් නුවරේ කිව්වහම අසුවල් වීදියේ අර සිටු කුලිය ගැන දන්නවද කියලා ඇහුවා. ඔව් මම දන්නවා, හැබැයි ඒක ගැන අහන්නම් එපා, වෙන ඕන දෙයක් අහන්නේ කියලා කිව්වා. මට වෙන දේවල් වැඩක් නැහැ, මට ඒ තොරතුරු විතරක් කියන්නේ කියලා අර මිනිහයා කිව්වා. එතකොට කියනවා ඊළඟට අර මිනිහයා කියන හොඳයි, එහෙනම් මට ඒක නොකිය ඉන්න දෙන්නේ නැත්නම් දැන් අර ඊර වැස්ස දැක්ක නේද? අපෝයි ඒක ගැන කියන්න දෙයක් නැහැ. ඒ වැස්සේ මටමයි, මම ඒ කතන්තරේ පස්සේ කියන්නම්. මට දැම්මම කියන්නේ ඒ සිටු ගෙදර තොරතුරු කියලා. එතකොට අර මිනිහයා කියනවා ඊයේ වැස්සට මහ වැහිකුණාටුවට සිටුගේ ඇදගෙන වැටිලා සිටුවරයාත් භාර්යාවත් පුත්‍රයාත් ඒ තුන් දෙනාම සිටු ගෙට යට වෙලා මැරිලා එකම දරසෑයේ මේ වෙනකොට දැවෙනවා. අර ඈත පේන්නේ දුමාරේ කියලා කිව්වා. ඒ අවස්ථාවේ ඇයට ශෝකෙමින් දරා ගන්න බැරුව එහෙම සීවිකල් වෙලා උමුතු තැනැත්තියක් හැටියට ඊළඟට විලාප කෙමින් ගියමින් මග තොටේ යන්න පටන් ගත්තා. ඒ අවස්ථාව විවස්ත්‍රේ පවා ගිලිහිල ගිය බව ඇයට තේරුණේ නැහැ. එතකොට මේ නිර්වස්ත්‍රව යන පිස්සියකට කියලා හිතාගෙන මේ පිස්සියෙක් කියලා අනේ තමයි එක්කෙනෙක්ම ගල් මුල් වලින් ගහන්න පටන් ගත්තා. ඉතින් ওই විදියට යන අතරේ මේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඒ සවැත් නුවර ජේතවනාරාමේ ධර්ම දේශනා කරනවා. බුදු පියාණන් වහන්සේට පෙනුණා පදුමුතර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ අරගෙන ඒ තමන්ගේ ශාසනයේ විනය ධර්මයේ ඉන්න අතර අග්‍රස්ථානයේ පතාගෙන කල්පලක්ෂයක් පෙරුම් පිරු මේ තැනැත්තිය මේ පිසියක් වගේ වෙනව දැකලා බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන කළා තම දිසාවට එන්න කියලා. එතකොට මේ තැනැත්තිය ඒ බුද්ධ අදිෂ්ඨානයේ බලයෙන් එතෙන්ට එන්න හදනකොට එතන හිටි පිරිස ඔන්න පිසිට එන්න දෙන්න එපා කියලා ඉලවන්න හැදුවා. බුදු පියාණන් වහන්සේ කිව්ව නෑ එන්න අරින්න කියලා. ඊළඟට ළඟට ආවහම බුදු පියාණන් වහන්සේ කිව්වා සිහියලමා ගනු නැගණිය කියලා වචන කීපයයි කිව්වේ ඒ බුද්ධ මහිමයෙන්. ඊළඟට ඒ තැනැත්තියට සිහිය ආවා. ඒකම තමන් ළඟ වස්ත්‍රයක් නැති බව දැකලා උකුටිකෙන් හිඳගත්තා. ඥානවන්ත මිනිසෙක් උතුරු සළුව වීසි කළා. ඒක ඇඳගෙන ඊළඟට බුදු පියාණන් වහන්සේට තමන්ගේ දුක් ගැන විල ප්‍රකාශ කළා. අය මට මෙන්න මෙහෙම මගේ ස්වාමි පුරුෂයා නයා ගහලා මැරුවා. එක පුතෙක් කුකුස්සෙක් අරන් ගියා. අනික් පුතා ගම් වතුරට ගහගෙන ගියා. මගේ මව්පියෝත් සහෝදරයාත් වැහිකුණාටුවට ගෙට යට වෙලා මැරිලා එකම දරසෑය දැවෙනවා කියලා ඒ විදිහට දුක් ගැන විල ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඇගේ ශෝකය තුනී කරන්න මොකද කළේ? අර අනමතග්ග සූත්‍රය කියලා වටිනා සූත්‍රයක් බුදු පියාණන් වහන්සේ කලින් උද්දේශනා කරපු සූත්‍රයක්. ඒ දේශනාව ආශ්‍රයෙන් පටාචාරාවට මතක් කළ දෙමුණා. මේ එතකොට මේ තැනැත්තියට පටාචාරා කියලා නමකුත් පටබැඳුණා. මේ තැනැත්තියට ඊළඟට කියනවා ඔබ මේ සංසාරයේ තමන්ගේ ඥාතීන් වෙනුවෙන් ගැලු කඳුරු සිව් මහා සමුද්‍රයේ ජලයටත් වඩා වැඩි කියලා ඒ විදිහට දේශනාව පැවැත්වුවාම එයින්ම ඇයගේ ශෝකය බොහෝ දුරට තුනී වුණා. ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාලා දැන් ওই විදියට මව්පියන් දූ දරුවන්ගෙන් ආරක්ෂාවයි ඔබ ප්‍රාර්ථනා කරන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම ඒ නෑයන් කිසිම කෙනෙක් තමන්ට පිහිට වශයෙන් සිටින්නේ නියම පිළිසරණ නොවේ. නියම පිළිසරණය නම් ධර්මයයි නිවනයි කියලා අන්නේ විදිහට දක්වන ධාතහ දෙකක් ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාලා. නසන්ති පුත්තා තානාය න පිතාන පිබන්ධවා අන්තකේනාධිපන්නස්ස නත්ථි පුත්තේ සුතානතා ඒතමත්ථ වසංඥත්වා පණ්ඩිතෝ සීල සංගුතෝ නිබ්බාන ගමනං මග්ගං කිප්පමේව විසෝධයේති. ඉදාතවල අදහස නසන්ති පුත්තා තානාය න පිතා නපිබන්ධවා යම් කෙනෙකුට ආරක්ෂාව පිණිස හිටින්නේ නැත පුත්‍රයෝවත් පියාවත් ඥාතීන්වත් අන්තකේනාදී පන්නස්ස නත්ති පුත්තේ සුතානතා මරණය ඉදිරිපත් වුණු අවස්ථාවේ මාරයා ඉදිරිපත් වුණු අවස්ථාවේ මේ කියාපු කිසිම කෙනෙක් ඥාතීන් තමන්ට පිහිට වශයෙන් සිටින්නේ නැත ඒතමත්ථ වසඤ්ඤත්වා පඬිතෝ සීල සංගුතෝ නුවණැති පුද්ගලයා මෙන්න මේ කාරණය තේරුම් අරගෙන නිබ්බාන ගමනක් මග්ගං කිප්පමේව විසෝධේ ඉක්මනින්ම මේ නිර්වාණයට යන මාර්ගයයි සුද්ධ කරගත යුත්තේ පිරිසුදු කරගත යුත්තේ පිළිවෙල කරගත යුත්තේ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කරාම ඒ දේශනාව අහලා අර පටාචාරාව උදමු සුවාන් ඵලයේ පිහිටියා. තවත් ඒ පිරිසේ බොහෝ දිනාටත් ඒ මාර්ග ඵල අවබෝධය වුණා කියලා සඳහන් වෙනවා. ඊළඟට අය බුදු පියාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා හිටියා. බුදු පියාණන් වහන්සේ මෙහෙණවරට යවලා පැවිදි කරන්න සැලැස්සුවා. පැවිදි උපසම්පදාය ලැබුවා. ඊළඟට එක දවසක් එින් දැඩිව භාවනා කරගෙන යන වරහත් වීම සඳහා එක් දවසක්දා පහසෝදන අවස්ථාවේ පහසෝදන අතරේ දැක්කා ඉස්සෙල්ලම වතුර ටිකක් වක් කරාම ඒක ටික දුරක් ගිහිල්ලා එහෙම වේලිලා ගියා. තව ටිකක් වතුර වක් කරාම තවත් ටිකක් දුරට ගියා. තුන්වෙනි වරත් වතුර වක් කරාම තවත් ටිකක් ඈතට ගිහිල්ලා එහෙම වේලිලා ගියා. වතුර හිඳී ගියා. මේක දැකලා ඒ කල්පනා කරනවා මේ මිනිසෙගේ ජීවිතයත් මේ වගේ නේද? සමහරු පළමු වයසේදී මැරෙනවා, සමහරු මැදි වයසේදී මැරෙනවා, සමහරු අවසාන වයසේ නම් අන්තිම කාලේ නම් මහලු වුණාම නම් කවුරුත් ඒකාන්තයෙන්ම මැරෙනවා කියලා ඒ විදිහට ඇයගේ සිතවිලි ධාරාවක් ගියා. විදර්ශනාවට හුරු විදිහේ සිතවිලි පරපුරක් ගියා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ මේ කාරණය දැකලා ඒ බුද්ධ ගන්ධ කුටියේ ඉඳගෙනම බුදු පියාණන් වහන්සේ ආලෝකයක් විහිදුවලා ඉදිරියේ පෙනී සිටිලා ඊළඟට පටාචාරාව ඇති කරගත්තු විදර්ශනා වීතිය සම්පූර්ණ කිරීම සඳහා අන්නර අපි මාතෘකාව හැටියට තබාගත්තු ඒ වටිනා ධාතහ ධර්මයේ දේශනා කළා. ජෝචවස්ස සතං ජීවේ අපස්සං උදයව්‍යං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ උදයව්‍යං. යම් කෙනෙක් උදයව්‍යය කියලා කියන ඇතිවීම නැතිවීම කියන ඒ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම නොදක වර්ෂ 100ක් ජීවත් වුණත් ඊට වඩා වටිනවා ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ උදයව්‍යං. ඇතිවීම නැතිවීම කියන මෙන්න මේ විදර්ශනාත්මක අවබෝධය ඇති කරගෙන එක දවසක් ජීවත් වීම ඊට වඩා වටිනවා කියලා එහෙම බුදු පියාණන් වහන්සේ දේශනා කළාම ඒ දේශනාව අහලා පටාචාරා උතුම් වූ අරහත් ඵලයේ පිහිටියා. එතකොට ඔන්න ඕකයි ඒ කථාන්තරය බෞද්ධ සාහිත්‍යයේන ඉතාමත්ම සංවේගජනක කථාන්තරයක් හැටියට මේ පින්වතුන් කවුරුත් ඔය කථාන්තරය අහලා තිබෙනවා වැඩි විස්තර නොකිව්වත්. එතකොට ඇත්ත වශයෙන්ම මේ සංසාර ස්වභාවය ජීවිතයේ ස්වභාවය කෙනෙකුට වටහා ගන්න පුළුවන් වෙන වටිනා කථාන්තරයක් හැටියට අපි මේ කල්පනා කරන්න ඕන. මොකද මේ පටාචාරාව ඉතාමත්ම ධනවත් ඒ කෝටිපති සිටාන කෙනෙකුගේ දියණියක් හැටියට උත්පත්තිය ලැබුවට මොකද ඊළඟට මහා ඛේදවාචක රාශියකට මුහුණ දීලා අන්තිමට මහමග අනාථ පිස්සියක් හැටියට දුවන තත්වයට කායික මානසික පීඩන රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණායට. නමුත් අන්තිමේදී බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා ගුණ මහිමෙන් ප්‍රකෘති සිය ලබාගෙන ශාසනයේ පැවිදි වෙලා උතුම් මහරහත් ඵලය ලබාගෙන ඒ භාග්‍ය උදා කරගත්තා. අන්න ඒක අනුව අපි අර කලින් සඳහන් කළ ආකාරයට අසාර්ථක හැටියට පේන ජීවිතයක්. නමුත් අවසානයේ ධර්මයානුව නියම සාර ධර්මානුව කල්පනා කළ බලනකොට ඉතාමත්ම වාසනාවන්ත ජීවිතයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ ලෝක ස්වභාවය ගැන දේශනා කළ කාරණා ටිකක් අපි මේකට ආදාර නිසා කල්පනා කරලා බලමු. බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා ලෝක ස්වභාව වශයෙන් සත්වයින් මට්ටම් තුනක්, එහෙම නැත්නම් මට්ටම් තුනක් පහු කරගෙන යනවා, එහෙම නැත්නම් සත්ව තුනක් තිබෙනවා ලෝකේ. මොනවද? ආස්වාද, ආදීනව, නිස්සරණ කියලා. ආස්වාදය කියලා කියන්නේ පංචකාම සම්පත්තිය පිළිබඳව ඒ රස විඳීම, මේවායි සතුටු වීම කියන එක, සැප විඳීම කියන එකයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ, අපි තේරුම් ගන්නේ ආස්වාදය කියන එක. එතකොට ආදීනව කියලා කියන්නේ ඒවා තුලින්ම මතුවෙන නොයෙකුත් අනිෂ්ට විපාක. ඊළඟට නිස්සරණය කියලා කියන්නේ මේ සංසාරයෙන් මේ දුක් කන්දරාවෙන් මිදීම කියන එකයි, නික්මීම කියන එකයි. බුදුපියාණන් වහන්සේ වදාළ ලෝකයේ ඇත්ත වශයෙන්ම ආස්වාද පක්ෂයක් තිබෙනවා නැතුව නෙවෙයි. ඒක නිසා තමයි සත්වයා ඒ ලෝකයේ ඇලෙන්නේ පංචකාම සම්පත්තිය ඒක ස්වභාවයක්. නමුත් ඒ වගේම ආදීනව පක්ෂයකුත් තිබෙනවා. බුදුපියාණන් වහන්සේ වදාළා ආස්වාද පක්ෂයේ ටිකයි ආදීනව බහුලයි. ඒක නිසා යම්කිසි අවස්ථාවක ඉබේම අර ආස්වාද තුලින් ආදීනව කියලා කියන අනිෂ්ට විපාක රාශියක් මතුවෙනවා. ඊළඟට ඒව නිසා කෙනෙක් කල්පනාවට පත් වෙලා නුවණ යොදලා යම්කිසි අවස්ථාවක වීරිය දරලා නිස්සරණය කියලා කියන මේ සසරින් නික්මීම ඒ තත්වයක් ලබා ගන්නවා. ඒක නිසා තමයි නිස්සරණ කියලා ලෝකයේ තිබෙන නිසා තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කියලා කොටසක් ලෝකයේ පහළ වෙන්නේ. එතකොට මේ පටාචාරාවගේ ජීවිතය ගැන අපි කල්පනා කරලා බැලුවත් අපිට පේනවා ඒ ආස්වාදය සොයාගෙන ගිය ගමන අන්තිමට කෙලවුරුනේ මහා ආදීනව රාශිය කිනුයි. කියන්න බැරි තරම් භයානක දුක්ඛන්දරාවක් ඛේදවාචක රාශියකට ඇයට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ තුලින් ඇයට ඇති වුණේ අසරණ හැඟීම, පිහිටක් නැති හැඟීම කියන ඒ තුලින් තමයි ඇය පිස්සියක් බවට පත් වුණේ. අපි දන්නවා පිස්සියක් කියලා එහෙම නැත්නම් පිස්සු වැටෙනවා කියලා කියන්නේ උන්මත්තකයක් වෙනවා කියලා කියන්නේ ලෝකයේ අමතක වීමක් එතන සිද්ධ වෙනවා. තමන්ගේ ලෝකයේම හිර වෙලා කොටු වෙලා ඒ පීඩණයට පත් වෙලා හිතා ගන්නවා මේ තමන්ට විතරයි මේක සිද්ධ වුණේ කියලා. පටාචාරාවටත් මුලදී වුණේ ඒකයි. මේ පැමිණි දුක්ඛන්දරා තමන්ට පමණක් ඇති වුණු එකක් හැටියට හිතුවා. ඒක නිසායි මේ උන්මත්තක හැටියට ලෝකෙත් අමතක වෙලා ඒ විදිහට මහමග දුවන්න පටන් ගත්තේ. බුදු පියාණන් වහන්සේ ඒකට දුන්න බෙහෙත තමයි මේ ශෝකය බෙදාගත්ත වගේ දෙයක් කළා. ශෝකය බෙදාගන්නේ කොහොමද? ලෝකයත් එක්ක බෙදාගන්න සැලැස්සුවා. අර අනුමතග්ග සූත්‍රයෙන්. ඒ අනුමතග්ග සූත්‍රයේ බොහොම වටිනා සූත්‍රයක්. ඒක සංඝයා වහන්සේලාටයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. ඒ දේශනාව අවසාන වෙනකොට ඒ අසං හිටියම සංඝයා වහන්සේලාම රහත් උනායි කියලත් කියනවා. ඒ තරම් මහා පුදුම විදිහේ දේශනාවක් අපි කෙටියෙන් සඳහන් කළොත් ඒකේ සාරාර්ථය මේකයි. මහණෙනි මේ අති දීර්ඝ ඉමක් කොනක් නොපෙනෙන මේ දීර්ඝ සංසාරයේ නුඹලා තමන්ගේ මව පමණක් මල දුකට, පියා පමණක් මල දුකට, පුතා පමණක් මල දුකට, දුව පමණක් මල දුකට ඒ ආදි වශයෙන් කියලා ඒ ඇඬු කඳුළු හඳ වැළපීමේදී ඇඬු කඳුළු බිඳුව එකතු කරගත්තොත් සතර මහා සමුද්‍රයට වඩා වැඩිය කියලා ඒ විදිහට දේශනාවක් කළා. ඒ එක එකක් පාසාම බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් ප්‍රශ්නෝත්තර වශයෙන් අසමිනුයි. උන්වහන්සේලාට ඒක කාව දෙන අන්දමිනුයි ඒ දේශනාව ඉදිරිපත් කළේ. අන්න ඒක නිසා තමයි ඒක ඉතාමත්ම ඒ දේශනාව අහලා ඒ දේශනාව මේ අවස්ථාවේ පටාචාරාවට ඉදිරිපත් කළාම පටාචාරව කල්පනා කරා මේක මට පමණක් පැමිණි එකක් නෙවෙයි මේක විශ්ව සාධාරණ ධර්මතාවක් කියලා අර ලෝකයේත් එක්ක බෙදාගත්ත ශෝකය. ඒ ඉන්නගේ ශෝකය තුනී වුණා. අන්න එහෙම ශෝකය තුනී වුණාට පස්සේ තමයි බුදු පියාණන් වහන්සේ ඊළඟට දැන් ඇය ගියේ ඉස්සෙල්ලා මව්පියන්ගේ පිහිට සොයාගෙනයි. ඒ තමන්ට කායික වශයෙන් පැමිණි ආබාධ අවස්ථාවේදීත් අවසානයේ ස්වාමි පුරුෂයාත් දරුවත් නැති වුණා දරුවනොත් නැති වුණාමත් මව්පියන් සොයාගෙන ගියා. නමුත් ඒකක්වත් පිහිට නොවේ කියන එකයි අර බුදු පියාණන් වහන්සේ දෙවෙනි වර අපි අර සඳහන් කළ ධාතා දෙකෙන් ඉදිරිපත් කළේ නසන්ති පුත්තා තානාය නපිතා නපිබන්ධවාදී ධාතා වලින් මේ මාර්යා ඉදිරිපත් වුණාම මේ කිසිම එකකින් පිටක් නැහැ. ඇත්ත වශයෙන්ම මරණ අවස්ථාවේ පිහිට වශයෙන් පවතින්නේ තමන් ලබාගත් උතුම් වූ නිර්වාණ ධර්මයයි. තවත් සංසාරේ උපදීන්නේ නැහැ කියන මේ ප්‍රත්‍යක්ෂයයි තමන්ට උපකාර වෙන්නේ. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ ධාතා දෙකෙන් පෙන්නුම් කළ වදාලේ. ඒක අහලා තමයි ඒ පටාචාරාව සෝවාන් ඵලයට පැමිණි. එතකොට ඒ අනුවත් අපට හිතා ගන්න පුළුවන් මේ මෙතන මේ බුදු පියාණන් වහන්සේ කළේ එක්තරා විදියක අර මානසික වශයෙන් ඒ සිහි විකල් වුණු කෙනෙකුගේ සිත ක්‍රමක්‍රමයෙන් මෘදු මොලොක් කරලා ඒ ශෝකය තුනී කරලා ඊළඟට ඒක තුලට ධර්මයේ දැම්මා. ඊළඟට ඒ වගේම දැන් අපි කල්පනා කරලා බලන්න ඕන බුදු පියාණන් වහන්සේ අර ඇයට රහත් වෙන්න උපකාර වශයෙන් උපකාර වීමට වදාළ ධාතාවක්. ඒකත් ගැඹුරු ධාතාවක්. යෝචවස සතං ජීවේ අපස්සං උදයව්‍යං ඒකහං ජීවිතං සෙයෝ පස්සතෝ උදයව්‍යං. යම් කෙනෙක් ඇතිවීම නැතිවීම ස්වභාවය මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම ස්වභාවය නෝ දැක අවුරුදු 100ක් ජීවත් වීමට වඩා ඒ ඇතිවීමත් නැතිවීමත් දකිමින් එක දවසක් ජීවත් වීම වඩා උතුම් කියලා බුදු පියාණන් වහන්සේ වදාළා. ඒ වදාළ අවස්ථාවත් අපි අර කලින් සඳහන් කළ ආකාරයට අර පටාචාරාවට යම්කිසි විදර්ශනාවට හුරු සිතිවිලි සමූහයක් ආවහමයි ඒ ගාථාව බුදු පියාණන් වහන්සේ වදාළේ. අන්න එතනක් තියෙනවා අප විසින් කල්පනා කර බැලිය යුතු වටිනා කාරණයක්. දැන් අපි හැම දිනාගේම නිවනට උපකාර වෙන යම්කිසි කර්මස්ථානයක් තිබෙනවා. විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේට අර ආසයානුසය ඥානිය කියලා කියන ඒ වගේම මහා පුදුම බුද්ධ ඥාන අටක් තිබෙනවා අසාධාරණ ඥාන කියලා. ඒ වයින් මහා කරුණා සමාපatti ඥාන ආදී වශයෙන් ඒ විශේෂයෙන්ම ආසයානුසය ඥානිය කියලා ඒ සත්වයින්ගේ සිතුවිලි පරම්පරාව සිත ඇතුලේ ගැබ්වෙලා තිබෙන දේවල් ඒ සිතුවිලි සකස් වෙන ආකාරය හැම එකක්ම බුදු පියාණන් වහන්සේට පෙනෙනවා. දැන් යම් කෙනෙකුට නිවන සඳහා උපකාර වෙන කර්මස්ථානිය බොහෝ විට තමන්ගේ හිතට දුක පිළිබඳව දැඩිව කාවැදුණු අවස්ථාවක්. දැන් මෙතනත් මේ පටාචාරාවට අර සිත විදර්ශනා පැත්තට යොමුනේ ජලය දැකලා වතුර දැකලා මේ ජලය ඇගේ ඡේදවාතික රාශියකටම පසුබිමයි තමන්ගේ ස්වාමි පුරුෂයා නැති වුණේ අර ධාරානිපාත වර්ෂාවේ ඊළඟට ගං වතුරේ ගඟේ දෙගොඩයි මේ දරුව දෙදෙනා නැති වුණේ ඊළඟට අර වැහි කුණා අටුවට යට වෙලයි මව්පියොත් අර සහෝදරයත් නැති වුණේ එතකොට ජලය මේ පටාචාරාවගේ ජීවිතයේ දුක පිළිබඳ සංකේතයක් අන්න ඒකට අනුවයි දැන් සාමාන්‍යයෙන් මේ කෙනෙක් හිතන්න පුළුවන් පාහෝදනකොට ජලය දැකලා කවුද රහත් වෙන්නේ කියලා මේ කථාන්තරයෙන් පිට තර්කකාරීන්ට එහෙමත් හිතන්න පුළුවන් එහෙම නැත්නම් තවත් කෙනෙක් හිතන්න පුළුවන් දැන් ඉතින් මේ කියාපු විදිහට අපි ගිහිල්ලා ගෙදර ගිහිල්ලා පාහෝදනකොට ඔන්න රහත් වෙන්න පුළුවන් කියලා එහෙම එකක් නෙවෙයි මෙතන තිබෙන්නේ ඒ පුද්ගලයාගේ චරිතයට අදාළව අපි චිත්තසංතානයට කිඳා බහිනවා ඒකයි අපි නිතර කියන්නේ මේවා විශ්වලාගත් ආශිර්වාද මේ හැම දෙයක්ම අපට ලැබෙන දුක්ඛම් කටළු මේ පීඩන කායික මානසික පීඩන මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය දැන් පටාචාරාවට කියන්න බැරි තරම් මහා භයානක අන්දමින් ප්‍රිය විප්‍රයෝගයේ දුක්ඛයට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් එහැම එකක් තුලින්ම යම්කිසි නිවනට උපකාර වෙන දෙයක් ඉඳා බෑස. අන්න එතෙන්දී අර කිව්වේ ආස්වාදය තුලින් ඊළඟට ආදීනව. ඒ ආදීනව මතුවෙනකොට ඊම් ප්‍රයෝජනයක් ගන්න ඕනේ යම්කිසි කෙනෙක්. ඒ නියම ප්‍රයෝජනය මොකද්ද? අන්න ඒ අර ඒව ගැඹුරින් කල්පනා කළා. මේක ලෝක ස්වභාවයක් ධර්මතාවක් මේ සංසාරයේ හැම සත්වයාටම පොදු ධර්මතාවක් මේක වෙන මිදෙන්න ක්‍රමයක් නැහැ මේ සංසාරයෙන් ඈතර වීමෙන්මයි මිදෙන්න පුළුවන් කියලා අන්නේ විදිහට ඒ හිතවිල්ලත් එක්ක අර ඒ හිතවිල්ලත් එක්ක සම්බන්ධ වුණා අර සිද්ධිය ඒ තැනත්තට ඒකම කර්මස්ථානයක් වෙනවා දැන් එතකොට මේ ශාසනයට ඇතුල් වෙලා අර විදිහට සෝවාන් තත්ත්වයක් ලබාගත්තු පටාචාරාවගේ ඒ හිතවිලි සමූහය සිතවිලි පරම්පරාව නිතරම ක්‍රියා කරන්නේ දුක පිළිබඳ අවබෝධයටයි එතකොට ඒකට උපකාර වෙන දෙයක් තමයි Tamanට සංකේතයක් වුණ අර ජලය ඒක දැකලායි එතකොට පටාචාරාව අර විදිහට හිතන්න පටන් ගත්තේ. මිනිසෙකුගේ ජීවිතයේ එක්ක පළමුණි අවස්ථාවේදී මරණය සිද්ධ වෙනවා. එක්ක මැද වයසේදී, මධ්‍යම වයසේදී සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කෙසේ වෙතත් මහලු වයසේදී ඒකාන්තයෙන් සිද්ධ වෙනවා කියලා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ අර ආලෝකයක් යවලා ඊට ඒ විදර්ශනා වීතියේ වඩාත් යඹුරු කිරීමටයි අර ගාථාව වදාළේ. එතනින් කියවෙන්නේ අර දැන් පටාචාරාව ආරම්භ කළේ චින්තන පරම්පරාව කෙනෙකුගේ මුළු ජීවිතය අධික ජීවිතයක් ගැන හිතලා පළමු වයස මැදි වයස පස්චිම වයස කියලා බුදු පියාණන් වහන්සේ ඒක එක දවසට දැම්මා එක දවසක් තුලම ඇත්ත වශයෙන්ම මේ එක දවසක් තුලම මේ ලෝකයේ ඇතිවීම නැතිවීම එක දකින්න පුළුවන් කොහොමද දකින්න පුළුවන් වන්නේ දැන් මේ මෙතනත් කියවන උදේ අව්‍යයන් කියලා ඇතිවීම නැතිවීම විදර්ශනාවට හැඩගැහෙන පින්වතාට යෝගාවචරයට මේ අනිත්‍යතාව කියන වචනය ඉස්සෙල්ලාම අරපේටි දෙකක් දාලා වගේ ඉස්සෙල්ලාම ඒක තුලින් මතුවෙන්නේ විදර්ශනා වීතිය ඔන්න ඔය වචන දෙක ආශ්‍රය නැතිවීම නැතිවීම. එතකොට මේ ඇතිවීම නැතිවීම කියන එකට යොදන වචනය තුල තිබෙනවා අපි මේ දිනදා පාවිච්චි කරන වචනයක් උදය. එපමණක් නෙවෙයි අත්ථගම කියලත් බොහෝ විට යොදනවා මේ ගෙවි යාම කියන අදහසින් අත්ථංගම. අපි කවුරුත් අහලා තියෙනවා සූර්යා අස්තයට යනවා කියලා. සූර්යා උදා වෙනවා සූර්යා අස්තයට යනවා. එතකොට මෙන්න මේ දෙක අතර තිබෙනවා ඇත්ත වශයෙන්ම මේ විදර්ශනාවේ මූල ධර්මය ඇතිවීමයි නැතිවීමයි. අපි කල්පනා කරන්න ඕනේ මේ හැමදාම පායන ඊර අපට යම් කිසි පාඩමක් උගන්වනවා කියලා. මොකද්ද උගන්වන පාඩම? දැන් මේ සූර්යා මහ තේජස්වන්ත සූර්යා පවා සූර්යාටත් එහෙම නැත්නම් මටත් මේ සූර්යා කියනවා මටත් තිබෙනවා උදෑසනක් මත්දහනයක් සවස් වරුවක් එහෙම නැත්නම් සන්ධ්‍යාවක්. ඒ වගේම ඔබටත් තිබෙනවා මෙන්න මේ විදිහේ ජීවිතයේ ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් මෙන්න මේ කාරණේයි තේරුම් කරලා දෙන්නේ. එතකොට මේ සූර්යා මතක් කරන්නේ කාලය නෙවෙයි ගෙවෙන්නේ ඔබයි ගෙවෙන්නේ කාලය නෙවෙයි ගෙවෙන්නේ ඔබයි ගෙවෙන්නේ. අත වශයෙන්ම ඉන්දියාවේ හිටි බෞද්ධ කවියෙක් භර්තෘහරි කියලා ඒ කවියා වටිනා ශ්ලෝකයක් ගොතලා තියෙනවා. ඒ ශ්ලෝකයේ පද දෙකක් තිබෙනවා. කාලෝන යාතෝ වයමේව යාතා තෘෂ්ණාන ජීර්ණා වයමේව ජීර්ණා කියලා. කාලය නෙවෙයි යැවුනේ අපිමයි යැවුනේ තණ්හාව නෙවෙයි දිරුවේ අපමයි දිරුවේ. ඔන්න ඕකයි ලෝක తත්වය. එතකොට මේ ඉර කියන ඉර සූර්යයා තුලින් අපි තේරුම් ගන්න ඕන මේක දවසක් තුල මේ ඉර නැගීමත් බැසීමත් වගේ අපේ ජීවිතයේ ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් තිබෙනවා. අන්න ඒ කාරණය තුලින් තමයි බුදු පියාණන් වහන්සේ අර පටාචාරාවගේ විදර්ශනා වීතිය ඊටාමත්ම තියුණු කරලා ගැඹුරු කරලා අරහත්ත්වය දක්වාගෙන ගියේ. එතකොට මේවා තුලින් අපි කල්පනා කරගන්න ඕන අපේ ජීවිතයට වටිනා කාරණා රාශියක් මේවා තුල තිබෙනවා. විශේෂයෙන්ම ආස්වාද ආදීනව නිස්සරණ කියලා ඒ වගේම වෙස්වලාගත් ආශිර්වාදයක් හැටියට මේවා ඉදිරිපත් වීම අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතවලනොත් මෙන්න මේ විදිහේ මේ පැමිණෙන දුක්ඛම් කටළු අර පැමිණි දුක් පැණි රසයි කියනවා වෙනකොට පැමිණි දුක් නිවන් රසයි කියලා හිතා ගන්න ඕන. ඒ විදිහ තුලින් ඒ නිවන මතු කර ගන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් මේ ධර්මයේ සඳහන් වෙනවා දුක්ඛූප නිසා සද්ධා කියලා. දුක අසුරු කරගෙනයි ශ්‍රද්ධාව මතු වෙන්නේ. මේ සියල්ලම දැන් අපි කවුරුත් අහලා තිබෙනවා. ඔය බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ දුක පිළිබඳව මුළු මහත් පංචස්කන්ධයම මේ මුළු මහත් ජීවිතයේම පැවැත්මම දුකක් කියලා. එතකොට මේක යම්කිසි අවස්ථාවක උග්‍රන්දමින් ප්‍රිය විප්‍රෝගයේ දුක තුලින් හෝ කායික මානසික ගමනෙකුත් දුක් වලින් හෝ යම්කිසි කෙනෙකුට දැඩිව ආවනම් ඒ අවස්ථාවේ ඒක තුලින් ශ්‍රද්ධාව උපදින්න පුළුවන්. නමුත් එකපාරට මේක එහෙම ශ්‍රද්ධාව උපදිනවත් නෙවෙයි. ඊට කලිනුත් තව සමහර විට කෙනෙක් පිස්සු වැටෙන්නත් පුළුවන්, උමතු වෙන්නත් පුළුවන්. ඒ කාරණේත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. සම්මෝහ වේපක්ඛාම් භික්ඛවේ දුක්ඛං වදාමි පරියට්ටි වේපක්ඛං වා කියලා. ඉතාමත්ම වටිනා ධර්ම පාඨයක් එතන කියවෙන්නේ. සම්මෝහ වේපක්ඛාම් භික්ඛවේ දුක්ඛං වදාමි. මහණෙනි මම කියනවා මේ දුකෙහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා කියලා. මොකද්ද? එක්කෝ මුලාව, එහෙම නැත්නම් පරියට්ටි වේපක්ඛං වා සෙවිල්ල. දුකෙහි විපාක කියලා මෙතන කියන්නේ දුකෙහි ප්‍රතිඵල කියන එකයි. දුක නිසා ඇතිවෙන දේවල්. එය මේරී යාමෙන් ඇතිවෙන සිද්ධි දෙකක්. මොකද්ද? එක්කෝ පිස්සු වැටෙනවා. එහෙම නැත්නම් සෙවිල්ලට හැරෙනවා. මේකට හොඳ නිදර්ශනයක් මේ කථාන්තරය. මේ දුක ඉදිරිපත් වුණාම මේ කාලෙත් අපි දන්නවා බොහෝ කෙනෙක් බොහෝ දෙනා එක්කෝ පිස්සු වැටෙනවා, උමතු වෙනවා, එහෙම නැත්නම් දිවි නසා ගන්නවා. ඒ විදිහේ දේවල් වලට පෙළඹෙනවා. දැන් සාමාන්‍ය බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා කියලා. හැම පුතුජ්ජනයම උමතුවෙන් ඉන්නවා කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මේක කෙනෙකුට හිතනකොට බුදු පියාණන් වහන්සේ මේ අප ගැන මේ තරම් පහත්ව හිතුවද කියලා සමහර විට හිතාමනාප වෙන්න පුළුවන්. නමුත් මේ සත්‍යයක් මේක. හැම කෙනෙක්ම උන්මත්තයයි මේ කාරණිය දකින්න නැති තාක්. අර ඉර ගැන කිව්වා වගේ සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ නැහැ මෙහෙම මරණය කියලා දෙයක් තිබෙනවා. එදිනදා ජීවිතයේ මේ ජීවිතයේ ඇති අනිත්‍යතාවය ඒව ගැන මෙනෙහි කරන්නේ නැහැ, මතක් කරන්නේ නැහැ. ඒක නිසා උන්මත්තකයා වගේ. එතකොට මේ අර පිස්සිට ගල් ගැහුවේ උන්මත්තකයෝ. අන්න එහෙම හිතා ගන්න තියෙන්නේ. ওই විදිහේ දෙයක් මේ ලෝකෙ තිබෙන්නේ. ඒක නිසා පළමුවෙන් වෙන ප්‍රතික්‍රියාව තමයි මේ දුක ඉදිරියේ උමතුවට වැටෙනවා. යම්කිසි මානසික පීඩනයයි දරා ගන්න බැරුව උමතුවකට වැටෙනවා. ඒක නොයිකුත් සත්ව වෙන්න පුළුවන්. පිස්සන් කොටුවල නොගියත් ඊට මෑතදී වුණත් නොයිකුත් විදිහේ පිස්සු වැටෙනවා වගේ හැසිරෙන ක්‍රියා කරනවා. නමුත් යම්කිසි කෙනෙකුට හරි මාර්ගයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණා නම් ඊළඟට සෙවිල්ලට යනවා. ඇත්ත වශයෙන්ම අර අර්ක සංසිඳුණාට පස්සේ ඒ බුදු පියාණන් වහන්සේ සිහියලවා ගනුව කිව්වට පස්සේ අන්න සිහියාවට පස්සේ ඊළඟට සොයන්න පටන් ගත්තා. වස්ත්‍රයේ ඉඳලම ඉදිරියට අවශ්‍ය දේවල් ඔක්කොම සොයාගත්තා. අන්න මේ විදිහට පටහචාරාවගේ ජීවිතය තුලින් අපි තේරුම් ගන්න ඕන මේ දුකෙහි අර කියාපු කාරණා දෙක තුලින් හිර වෙලා ඉන්නේ නැතුව අර මුල් කාරණය තුල, එන් කියන්නේ උමතු බව තුල, ප්‍රත්‍ඥාන කියලා කිව්වේ උමතු බව නම් ඒ උමතු බව තුල, එහෙම නැත්නම් තවත් නොයෙකුත් ඒ පීඩන නිසා උමතු වීම, පිස්සුවෙන් ක්‍රියා කිරීම, දිවි නසා ගැනීම ආදියට පෙළඹෙනවා නම් ඒව වෙනුවට සෙවිල්ලට පෙළඹෙන්න ඕන. මෙතන මොකක් හරි තිබෙනවා අඩුපාඩුවක්. මේක මට පමණක් ආපු දෙයක් නෙවෙයි. මේක විශ්ව සාධාරණ ධර්මතාවක් කියලා එක ගැඹුරින් කල්පනා කළා. ඒකට නියම පිළිතුර, නියම විසඳුම තේරුම් ගන්න ඕන. දැන් මේ සංසාරික සත්වයා ඇත්ත වශයෙන්ම හරියට අර හැමදාම ගන්න හදනවා. නමුත් ඒකට උපකාර වෙන මූලික සිද්ධාන්තය වටහා ගන්නේ නැතුව වගේ මේ අනන්ත කාලයක් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් විඳිනවා, දුක් පීඩන විඳිනවා. නමුත් මේක තුලින් පාඩම ඉගෙන ගන්නේ නැහැ. ඒක නිසා අර බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට අර ආස්වාද පන්තියමයි වැඩි දෙනෙක් ඉන්නේ, ආස්වාද පක්ෂයමයි ඉන්නේ. ඒ ආස්වාද තුලින් නැති වුණත් යම් කිසි ආදීනමක් ඒවා අමතක කරනවා බොහොම ඉක්මනින්. දැන් මේ පටාචාරාවටත් සමහර විට තිබුණා ඔය ධර්ම මාර්ගය යන්නේ නැතුව පහසුවෙන්ම වෙන සාම පුරුෂයෙක් සොයා ගන්න, වෙන දරුවෝ ලබා ගන්න, දරු මල්ලන් ලබා ගන්න. ඔය විදිහට තවත් නොයෙකුත් විදිහේ ආරක්ෂා රක්ෂණ ක්‍රම තැන්පත් ඔය ඔක්කොම එකතු කරගෙන ජීවිතය අර කියාපු විදිහට සාර්ථක කරගන්න තිබුණා. ඒ සාර්ථකත්වයේ අන්න අර මුලින් කියාපු විදිහට ඒව නෙවෙයි නියම වටිනාකම. නියම වටිනාකම නම් මේකට ඒකාන්ත විසඳුමක්, පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කර ගැනීමයි. ඒක නිසා තමයි ඇත්ත වශයෙන්ම පටාචාරාව අපි මේ සාමාන්‍යයෙන් පිසියක් එහෙම නැත්නම් වාහකී සම්පන්න චරිතයක් හැටියට හිතන තැනැත්තිය ඇත්ත වශයෙන්ම අර තරම් දීර්ඝ කාලයක් පාරමී පිරුවේ නිකන් නෙවෙයි. ඒ පාරමී ශක්තිය ඇතුළේ තිබෙනවා. නමුත් මොකක් නමුත් කර්ම හේතුවක් නිසා අන්න අර කියාපු වැරදි මාර්ගයට ගිහිල්ලා ආස්වාදය තුලින්ම ඊළඟට මතු කරගත්ත මහා ආදීනව රාශියක්, ආදීනව කන්දරාවක්. ඒක තුලින් අන්න පාඩම ඉගෙන ගත්තා. ඒ පාඩම ඉගෙන ගන්න ඉතින් බුදු පියාණන් වහන්සේකට පිහිට වුණා, තිරෝගුරු බුදු පියාණන් වහන්සේ. ඒක තුලින් තමයි ඊළඟට පටාචාරාව අන්තිමට අර තමන් ප්‍රාර්ථනා කළ පරිදි මේ භික්ෂුණී ශාසනයේ විනයධර තෙරින් අතර අග්‍රස්ථානයට පවා පත් වුණේ. ඒක ආශ්‍රයෙන් අපි කල්පනා කරන්න ඕනේ මෙන්න මේ වෙස්වලාගත් ආශිර්වාදයේ කියලා කියන කාරණේ. ඉතින් ඒක තුලින් ඊළඟට මේ දුක කියලා කියන එක අපි සාමාන්‍යයෙන් අර කිව්වා වගේ ආරම්භ කරන්නේ අපි මේ ජීවිතයේ අවස්ථා තුනකට බෙදාගෙන ඇතිවීම පැවතීම නැතිවීම කියන කාරණේ ඊටාත්ම දල වශයෙන් ගොරෝසු වශයෙන් අපි කල්පනා කරනවා. ළමා වයසක් තිබෙනවා, තරුණ වයසක් තිබෙනවා, මහලු වයසක් තිබෙනවා කියලා. නමුත් මේ හැම මොහොතකම හැම මොහොතක් පාසා මේ ගෙවි යාම ඊටාම ප්‍රබල අන්දමින් සිද්ධ වෙනවා. ඒකට තමයි දැන් යතම් ධර්මයේ සඳහන් වෙන්නේ ක්ෂණික මරණය කියලා. බොහොම ඉක්මනින් ශීඝ්‍රව මේවා ගෙවි යනවා. ඒක පේන්නේ නැහැ මේ සාමාන්‍ය පියවි ඇසට පේන්නේ නැහැ. විදර්ශනා ඥාණයට පමණයි පේන්නේ පියවි ඇසට පේන්නේ නැහැ. තව නොයෙකුත් ඔය උපකරණ වලින් පේනවයි කියලා කිව්වට මොකද ඒ උපකරණ වලටයි ඒක පේන්නේ. උපකරණ රහත් වෙන්නේ නැහැ කවදාවත්. නොයෙකුත් විදිහේ මේ නවීන විද්‍යාව මගින් තාක්ෂණය මගින් නොයෙකුත් උපකරණ මතු කරගෙන අනුදක්න දුරදක්න ආදී මතු කරගෙන මේවා යථා ස්වභාවය ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගන්න බලනවා. එහෙම නෙවෙයි යථා භූත ඥාන දර්ශනය ඇති කර ගන්න පුළුවන්. ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න පුළුවන්. ඒ යන්ත්‍ර නිවන් දකින්නවා මිසක් ඒවා දකින පුද්ගලයන් තුල අර කියාපු කෙලෙස් මට්ටම් මෙහෙම පවතිනවා. මොකද ඒ විදිහට නෙවෙයි මේක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා බුදු පියාණන් මහසේ වදාරලා තිබෙනවා. සම්දිට්ඨික අකාලික විදිහේ මේ ධර්මය පිළිබඳව ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ආදී වශයෙන් මේ ධර්මය ගැන හඳුන්වන්නේ මොකද මේක තම තමන්ම දිටු දැමියෙහිම කල් නොයවාම තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. අන්නේ ප්‍රත්‍යක්ෂය ගන්න නම් අර විදියට යන්ත්‍ර සූත්‍ර වලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තර්කයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක මේ තමන් මේ යන දුවන වින්දනය හි යථා ස්වභාවය නුවණින් වටහාගෙන විදර්ශනාත්මකව වටහාගෙන තමයි මේ දුකෙන් මිදෙන්න පුළුවන් වන්නේ. ඒකටත් උපකාර වෙන්නේ සමාධිමත් හිතයි. පළමුවෙනි පියවර තමයි සතිය. දැන් අර බුදු පියාණන් වහන්සේ ඒ සතියටයි පළමුවෙන්ම දැම්මේ. ඒ සිහිය ඒ මට්ටමින් තිබෙනවා. පටාචාරාව නිර්වස්ත්‍ර යාම නිසා සතිය ගැන කිව්ව පමණක් නෙවෙයි ඒ හැම එකක්ම අපිට කිව්වයි කියලා හිතා ගන්න ඕන. අපේ තව හුඟක් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අන්න ඒක නිසා මේ අර උන්මත්තක කියලා කිව්වා වගේ ඒව හරි ගස්ස ගන්න සතිය උපකාර වෙනවා. සතිය පළමුවෙන් ඊළඟට ඒක අනුව අර මේ ධර්ම මාර්ගයේ යන කෙනාට ශීලය දියුණු කරගෙන අර එතනයි පඬිත පුද්ගලයා ශීලය පිළිබඳව හොඳ සංවරයක් ඇති කරගෙන ඊනාට නිවන් මාර්ගය යනවා කියලා කියනවා. නිවන් මාර්ගය කියන්නේ මොකද්ද? නිබ්බාන ගමනක් මග්ගං කිප්පමේව විසෝදේ. ඉක්මනින්ම නිවන් මාර්ගය සම්පූර්ණ කරන්න කියලායි බුදු පියාණන් වහන්සේ ඒ පටාචාරාවට මුලින් වදාලේ. මේ නිවන් මාර්ගය මේ හැම දෙනෙක්ම අහලා තිබෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ මාර්ගය එතකොට තම තමන්ගේ හදවත් තුළින් මතු කරගත යුතු මාර්ගයක්. මේ ලෝකයේ අනිකුත් නොයෙකුත් හැම මාර්ගවලටම වඩා ඒසෝ මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා මේකමයි මාර්ගයේ දර්ශනය දියුණු කරගන්න කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ලෝකයේ තියෙන මග්ගාන අට්ඨංගිකෝ සෙට්ඨෝ සියලුම මාර්ගයන්ට වඩා ශ්‍රේෂ්ඨ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. කෙටියෙන් සැලකුවොත් මේ ස්කන්ධ තුනයි තිබෙන්නේ, මේ ගොඩවල් තුනයි තිබෙන්නේ, සීල ගොඩක් කය වචනය හික්මවා ගැනීමෙන් සීලය සම්පූර්ණ කරගන්නවා. ඊළඟට ඒ ලබාගත්තු සැනසිල්ල තුළින් ඒ පසුතැවිල්ල නැති ඒ පැවැත්ම තුළින් ඊළඟට මත කරගන්නවා සමාධිය යම් කිසි කර්මස්ථානයකට හිත යොමු කරලා. ඒ විදිහට ඒ සමාධිය තුළින් හිත තැන්පත් වුණාට පස්සේ අන්න ඊළඟට විදර්ශනාවට හරවනවා. අර කියාපු ඇතිවීම නැතිවීම ගැඹුරින් දකින්න උත්සාහ කරනවා. අන්න ඒ විදිහට තමයි මේ සංසාර දුක්ඛය කෙලවර කරගන්න පුළුවන් වන්නේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය අපි හැම දිනාටම ඒකේ ගමන් කරන්න උනන්දු වෙන්න තරමට එදිනදා ජීවිතයේ ආපදා විපත්ති බහුල යුගයක් මේක. නමුත් එයින් ප්‍රයෝජනෙ ගන්නෙ නැහැ. අර කියාපු අර විශ්වලාගත ආශිර්වාදයේ කියන මේ කතන්තරය බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මේ ශාසනයේ පැවිදි වෙලා රහත් උනේ මහා අර රිදී හැන්දක් කටේ ඇතිව උපන්න අය නෙවෙයි, මහා සිටුවරු රජවරු නෙවෙයි, සමහර විට එහෙම අයත් පැවිදි වෙලා රහත් උනා තමයි. නමුත් ඔක්කොම ඒ බඳු අය නෙවෙයි. බොහෝ විට මේ ඉතාමත්ම දුගී දුප්පත් ඊළඟට තවත් නොයෙකුත් විදිහේ පීඩන වලට පත් වෙලා ජීවිතය අසාර්ථක තත්වයට පත් කරගත්තු අයයි. ඒ අය අන්න පාඩම ඉගෙන ගත්තා. ඒක නිසා ඒ කරන්න දෙයක් නැතිවට මහණ වුණා නෝවේ. අපි හිතන්න නරකයි. දැන් ඇතම් කිට කෙනෙකුට එහෙමත් හිතන්න පුළුවන්. මේ ශාසනයට ඇවිල්ලා පැවිදි වුණේ තමන්ට එක්කෝ සාමි පුරුෂයා නැහැ, දරුවෝ නැහැ, තමන්ට ජීවත් වෙන ජීවනෝපායයක් නැහැ. ඒක නිසා ඇවිල්ලා අන්තිමට මේ ශාසනයේ අර විදිය තත්ත්ව ලැබුවයි කියලා හිතාගන්න එක වරදී. ඒ ඇත්ත වශයෙන් තිබෙන්නේ ඒවායින් පාඩම ඉගෙන ගත්ත අයයි. ඒ හැම එකක්ම තමන්ගේ අත්දැකීම් රාශිය තුලින් අර කියාපු අසාද ආදීනව නිස්සාරණ කියලා කියන ඒ ශ්‍රේණි තුන පාස් කරලා තමයි කෙනෙකුට රහත් වෙන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා අපි හැමදෙනාම කල්පනා කරන්න ඕනේ දිනදා ජීවිතයේ මේ කතාන්තර වලින් අපි ලබන කතාවක් අහලා ආස්වාදයක් සතුටක් ඇතම් කෙනෙක් ලබනවා. ඒක තුල තිබෙන යම් කිසි විශේෂ හිත් කාවදින දේවල් කියන පමණක් හිතනවා. නමුත් කතාවක නියම සාරය එයින් ගත යුතු ආදර්ශයයි ඒ කතාවේ තිබෙන චරිත වලින් ගත යුතු ආදර්ශයයි දැන් මෙතනත් මේ පටාචාරාවගේ චරිතය තුලින් අපි ගන්න ඕනේ. මේ தත්ත්වය අපටත් වෙන්න පුළුවන් අපටත් සිදු වෙන්න පුළුවන් කියලා ඒ කෙනෙකුට සිදු වෙන දෙයක් නෙවෙයි. අනන්ත කාලයක් සංසාරයේ මේ විදිහේ දේවල් අත්දකින්නත් ඇති. නමුත් ඒ තුලින් පාඩම ඉගෙනගෙන නැහැ. ඒක නිසා ඒ යම් කිසි මට්ටමකින් තමන්ට දුකක් පීඩනයක් ආවනම් අන්නේ අවස්ථාවේ ඒ පීඩනය තුළ ඒක තුළ විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන. ඇත්ත වශයෙන් විග්‍රහයකුත් නෙවෙයි ඒක. ඒක තුලින් අත්දැකීම ආශ්‍රයෙන් තේරුම් ගන්න ඕන මෙතන තියෙන චතුරාර්ය සත්‍යයයි කියලා. යම් කිසි දුකක් ආවා ඒ දුක ගැන කල්පනා කරලා බලනකොට තේරෙනවා අර යෝනිසෝ මනසිකාර කියලා කියන නුවණින් මෙනෙහි කිරීම ඒකට යොදා ගන්න ඕන. ලෝකයා තුල තිබෙන අයෝනිසෝ මනසිකාරය කියලා කියන වැරදි විදියට මෙනෙහි කිරීමයි. වැරදි විදියට මෙනෙහි කරලා ආස්වාද පක්ෂයට යන්නේ. ඒ වෙනුවට නුවණින් මෙනෙහි කරලා බලන්න ඕන මේ දුකට නියම හේතුව මොකද්ද? ස්වාමි පුරුෂයා නැති නිසාද? එහෙම නැත්නම් දරුවන් නැති වුණ නිසාද? නෑ. මේව යට තිබෙන්නේ තණ්හාවයි. මේ තණ්හාව නැති තැන දුකක් නෑ. එතකොට තණ්හාව එක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. ඒ වගේම පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං ආදී වශයෙන් එහෙම දක්වලා තිබෙනවා. මේ ශෝකය දුක් කරදර මේ ඔක්කොම දුක් දොම්නස් වැළපීම් මෙන්නේ එක්ක තණ්හාවෙන් එක්ක ප්‍රියමනාප කියන ඒ ප්‍රිය විප්‍රයෝගේ දුක්ඛයෙන්. ප්‍රියන් ඉතින් ඒක තමයි බුදු පියාණන් වහන්සේ වදාළේ ප්‍රිය අප්‍රිය දෙකෙන්ම මිදුණු තැනැත්තට ශෝකයක් නැtei කියලා. අන්නේ අනුව අපි කල්පනා කරන්න ඕන මේ චතුරාර්ය සත්‍ය එදිනදා ජීවිතය අපි ප්‍රයෝජනයට ගන්න ඕන. මේ පොතපතේ තියෙන එකක් හැටියට නෙවෙයි අපේ මේ අත්දැකීම් හැම එකක් තුළම තිබෙනවා. මේ නිවනට උපකාර වෙන කාරණා යම් කිසි දුකක් ආවා එහෙම නැත්නම් පීඩනයක් ආවා මේක යට කල්පනා කරලා බලනකොට පේනවා මේක හිත පිළිබඳ තත්වයක්. මේක යට තිබෙනවා මේ තණ්හාව ආසාව නොයිකුත් මාදිලියෙන් පෙනී සිටින නොයිකුත් මූණුවරින් පෙනී සිටින ආසාවල් තිබෙනවා. අන්න ඒවායි ප්‍රතිඵලයක් හැටියට තමයි මේකෙන් එන පීඩනය. එහෙම කල්පනා කරලා එතකොට යම් ප්‍රමාණයකට ඒක තේරුම් ගත්තනම් ඊළඟට ඒක සංසිඳවාගත්තු අවස්ථාවේ ඒ පීඩනය එහෙම නැති වෙලා යනවා සංසිඳීම. එතකොට මේ නිවන කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම සබ්බ සංඛාර සමත කියලා බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ. මේ ලෝක සත්‍යය අර කියාපු විදිහට අවිද්‍යාවෙන් තණ්හාවෙන් යම් කිසි ක්‍රියාදාමයක පැටලිලා ඉන්නවා මමෙක් ආරක්ෂා කර ගැනීම සඳහා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මෙතන තිබෙන පංචස්කන්ධයක් පමණයි, ගොඩවල් පහක් පමණයි, රූප ගොඩක් තිබෙනවා, ඒක තමන්ගේ කියලා කියාගන්න බෑ. අපි තියාගෙන වාත්තු කරත් මේ ආහාර පාන සපය දීලා මේවා නාවල කියලා කරාට මොකද අපට ඕන හැටියට මේ ශරීර කූඩිය පවතින්නේ නෑ. මේක අයිතිකාර පණුව ඇතුලේ ඉන්න රාශියක් කෝටි ගණනක් ඉන්නවා කියලා කියනවා. ඊළඟට මේක කඩා වඩා ගන්න මරන්න මේවායින් පලි ගන්න තව පිරිසක් පිටිනින් බලාගෙන ඉන්නවා. ඊළඟට ওই විදියට මේ ශරීරයත් තමන්ගේ කියලා ආරක්ෂා කරගන්න පුළුවන් තත්ත්වයක් නෑ. තමන්ගේ කියලා රැකබලා ගන්න තත්ත්වයක් නෑ. ඒ විදිය බාහිර අභ්‍යන්තර උපද්‍රව වලින් බේරෙලා හිටියත් යම් කිසි අවස්ථාවක් වෙනවා ස්වභාව වශයෙන්ම ජරාවටපත් වෙලා මේක දිරා ගිහිල්ලා අන්තිමට මේක හටගත්තේ යම් මේ ධාතු හතරක් නම් මේ ධාතු හතරට මේ ශරීරයේ දිය වෙලා යනවා. ඒ ශරීර කූඩුවයි. ඊළඟට වේදනාව පිළිබඳවත් එහෙමයි. මේ හැම එකක්ම බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ගොඩවල් හැටියට. අපි හිතන්නේ එකක් කියලායි. රූපය කියලා කියන්නේ අපි හිතන්නේ එකයි කියලා. මේ මගේ රූපයයි කියලා අපි බය නැතුව අපේ ලස්සන රූපයක් ගත්තනම් ඡායා රූපයක් ගත්තනම් මගේ රූපය කියලා ඉදිරිපත් කරනවා. නමුත් බුදු පියාණන් වහන්සේ කියනවා මෙතන තියෙන රූප ගොඩක් එක බුදු පියාණන් වහන්සේ අර පෙන පිඬකට උපමා කරලා තියෙනවා. පෙන පිඬක් වුණත් ගංගාවක දොළ පාරක යනකොට ඈතට බොහොම ලස්සනට පේනෙන්න පුළුවන්. නමුත් මෙතන තිබෙන්නේ තාමත්ම වේගයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන බිබිළු සමූහයක්. ඒකේ තියෙන අර වර්ණය පවා අර කුණු කන්දල් ඔක්කොම පෙරිලා කුණු කන්දල් එකතු වෙලා හැදිච්ච ගොඩක් මේක තියෙන පෙන පිඬක් කියන එක. මේ ශරීර කූඩුවත් ඒ වගේමයි. මව් කුසේ ඉඳලම මෙතන මේ කුණු කන්දල් රාශියක් මෙතන එකතු වෙනවා මේ ආහාර පානවල. අපි මේ කුණුය කියලා අපි නානකොට එහෙම එක කොටසක් අතුල්ලා දමනවා මට අයිති නැති කුණුය කියලා. නමුත් අනිත් කොටස ශරීරය ඇතුලේ ඒවා එහෙම තැම්පත් වෙනවා. ඒක මම මේ කියලා කියා ගන්නවා. මට අයිති නැtei කියලා අපි මේ ශරීරයේ තියෙන දැන් නානකොට එහෙම අපි කුණු අතුල්ලනවා කියලා කියනවා. කුණු අතුල්ලා දැන් ඉතින් පිරිසුදුයි කියලා හිතා ගන්නවා. නමුත් මේ ඇතුලේ තියෙන කුණු කොට මේ මම හිමාගේ කියලා අර විදියට පින්තූර අරගෙන පෙන්නනවා. ඔන්න ඔය විදියට තත්ත්වයක් ලෝකේ තිබෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා මේ මව්පියන් නිසාත් මේ ධාතු හතර නිසාත් ඇතිවෙච්ච මේ ශරීර කූඩුවත් අර විදියේ රූප ගොඩක් ඒක පෙන පිඬක් වගේ. ඊළඟට මේ වේදනාව කියන එකත් අපි මේ සැප වේදනාවයි දුක් වේදනාවෙන් මිදෙන්නයි අපි මේ සැප වේදනාව සොයාගෙන යන්නේ. මේක දුක් ගොඩක්. ඒක අපට තේරෙනවා දැන් ඒක ඉරියව්වක ඉඳගෙන ඉන්න පුළුවන්ද? ලෝකයේ තිබෙන ඉතාමත්ම දැන් අපි හිතමු මේ යුගයේ නිපදවන්න පුළුවන් ඉතාමත්ම සුව පහසු ආසනය නිපදෙව්වයි කියලා ඒක උඩ කෙනෙක් ඉඳගන්න කිව්වොත් මේක හෙල්ලෙන්නේ නැතුව පැයක් ඉඳගෙන ඉන්න කියලා ඒ තැනත්තට අන්න දුක තේරෙනවා. බුදු පියාණන් වහන්සේ ඒක නිසා තමයි දක්වලා තිබෙන්නේ අපි මේ දුක වහගන්නේ ඉරියව් මාරු කිරීමෙන් කියලා. මේ ශරීරයේ හැම පිටිම දුක් ගොඩක්. නමුත් අපි ඒක හංගගන්නේ කොහොමද? ඕන ඕන හැටියට ඉරියව් මාරු කරනවා. මේ පැත්තට හැරිලා ඉන්න බැරි වෙනකොට අනිත් පැත්තට හැරෙනවා. එහෙමත් වෙනකොට අනිත් පැත්තට හැරෙනවා. ඊළඟට එහෙම බැරි වුණාම නැගිටිනවා. නැගිටලා ඇවිදිනවා. ඇවිදලා ඊළඟට ඒකත් බැරි වෙනකොට ඊළඟට හාන්සි වෙනවා. ඔය විදිහට ඉරියව් මාරු කරනවා. මේක චක්‍රයක් වගේ මේ ශරීර කූඩුව කරකව ගව ගෙනියනවා. ක්‍රෝධයක් පෙරලන්න වගේ. එහෙම ගෙනිච්චත් මේක කවදාවත් මේකේ නියම සැපයක් නැහැ. ඒ සැපේ කියලා අපි කියන්නේ මොකද්ද? අන්න අර දුක මර්ධනය කර ගැනීමයි. ඒක නිසා තමයි අර මේ පින්නතුන් අහලා තිබෙනවා අය මේ ලෝයඩ සංග්‍රහාවේ අර බෞද්ධ කවියෙක් කියලා තියෙනවා අපේ වීදාගම ස්වාමීන් වහන්සේ සයට වේද රස මුසුපත් කන්නේ. ඒ විදිහට එතන ශාරීරිය සංතර්පණය කරන ආහාර පවා ඊළඟට ගඳට වේද ඇඟ සුවඳ කරන්නේ මේ ශරීරයේ සුවඳවත් කරන්නේ මේක ගඳ නිසායි කියලා. ලෙඩට බේති මේ මෙලොව සතුන්නේ මේ හැම එකක්ම ලෙඩකට තියෙන බේ කුමට මීට සැපයකයි සිතන්නේ. අන්න එතන හොඳ වටිනා අදහසක් එතන කියවෙන්නේ. සයට වේද රස මුසුපත් කන්නේ ගඳට වේද ඇඟ සුවඳ කරන්නේ ලෙඩට බේති මේ මෙලොව සතුන්නේ කුමට මීට සැපයකයි සිතන්නේ. මේවා ලෙඩකට බෙහෙත් විතරයි. නමුත් අපි ඒක කල්පනා කරන්නේ අපි භෝජන සංග්‍රහ පවත්වන අන්නේ විදිය ලොකු දේවල් කරනවා මේ ඔක්කොම මේ ශරීර කූඩුවේ තිබෙන මේ වේදනාවල් සංසිඳුවා ගැනීමයි කුසගිනි වේදනාව නිවා ගැනීමටයි ආහාර ගන්නෙ. ඊළඟට මැසිමදුරුවන්ගේ ආරක්ෂා වීමටයි තව නොයෙකුත් උපද්‍රව වලින් බේරීමටයි මේ ඇඳුම් මේ හීතලාදීන් බේරීමටයි ඇඳුම් අඳින්නේ. නමුත් මේක සාමාන්‍ය ලෝකයට අමතක වෙනවා. ගෙවල් දොරවල් වල ඉන්නෙත් ඒවායින් බේරීම සඳහායි. නමුත් මේ හැම එකක්ම ලෝකයා සුඛෝභෝගී හැටියට හිතන ලෝකයා මේවා සැපේ කියලා හිතා ගන්නවා. ලෙඩට බේති මේ මෙලොව සතුන්නේ. ඉතින් ඒ විදිහට තමයි අර ඊළඟට වේදනාවල් තුලින් ඇති වෙන සංඥාවල් වේදනාවල් තුනිනු ඊළඟට මේ සත්වයා සංඥාවල් කියලා කියන හැඳිනීම ඇති කරගන්නේ. ඈතදී යම් කිසි පාටක් දැක්ක හැටිය කෙනෙකුගේ හිත නරක් වෙන්නේ මොකද? ඒක Tamanට අයිති නෑ, විරුද්ධකාරයට අයිති පාට. Tamanට අයිති පාට නම් අන්න සතුටක් ඇති වෙනවා. එතකොට අර හරකෙක් අර රතු පාට දැකලා මේ වුණා වගේ පාටවල දැකලා මේ වුණා ඊළඟට අපිත් අර විදියට පාටක් අණුව තවත් දේවල් අණුව අන්න අර වේදනාව Tamanගේ හිතේ ඇති කරගත්තු වේදනාව අණුවයි මේ සංඥාවල්. ඒක හොඳයි නරකයි කියලා අපි ගන්නෙ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තිබෙන්නේ. ඊළඟට සංඥාවල් අණුවයි ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ සංස්කාර කියලා කියන්නේ යම්කිසි ක්‍රියාකාරීත්වයක්. අපේ මේ මිනිස් ජීවිතේක අපි කවුරුත් දන්නවා යම්කිසි ක්‍රියාකාරීත්වයක් තිබෙනවා සිතින් වචනෙන් කයින්. ඒක ක්‍රියාත්මක වීමේදී තමයි ඇත්ත වශයෙන්ම අර මමත්වයේ මතුවෙන්නේ. මාම මාගේ කියලා කියන්නේ. ඒක නිසාම තමයි සංස්කාර ගොඩ කෙටියෙන් හඳුන්වන්නේ අපි කර්මයයි කියලා. කර්ම හැටියට සැලකෙන්නේ මේ සංස්කාරමයි. ඒකේ තවත් නොයෙකුත් මට්ටම් තිබෙනවා. නමුත් අන්න අර සංස්කාර අවස්ථාවේදී ඒ සංස්කාර ගොඩ ඒකමයි බුදු පියාණන් වහන්සේ වදාරන්නේ මේ නිවන කියලා කියන්නේ සියලු සංස්කාර සංසිඳීමේ කියලා. සබ්බ සංඛාර සමත කියලා. ඊළඟට මේ සංස්කාර තුලින් තමයි ඊළඟට මේ විඥාණය කියලා අපි මේ අපේ හිතේ කියලා එකක් හදාගෙන සිටිනවා. මගේ හිතේ කියලා කියනවා. මේ දැන් හිත තිබුණ හිත නෙවෙයි ඊළඟට ඒක ඊටාම ක්ෂණයෙන් ඊටාමත් වේගයෙන් වෙනස් වෙනවා. නමුත් මගේ හිතේ මම කියලා අපි පාවිච්චි කරනවා. ඒකත් ලොකු මුලාවක්. ඒකේ தત્ත්වය හරියට පේන්නේ නැති නිසා බුදු පියාණන් වහන්සේ විඥාණය දැන් අර වේදනාව දීබිබුලකට උපමා කළා, සංඥාව මිරිඟුවකට උපමා කළා, සංස්කාර කෙසෙල් කඳකට උපමා කරා. කිසිම හරයක් නැති පට්ට ගහන්න පුළුවන් කෙසෙල් කඳක් වගේ. ඊළඟට විඥාණය මහා මැජික් දර්ශනයකට උපමා කළා. ඔන්න ඔය පංචස්කන්ධයට ඒ විදිහට බුදු පියාණන් වහන්සේ උපමා කළේ මොකද? මේ එක එකක්ම ගොඩාල්. අපි හිතන විදිහට එකක් නොවේ. එක වේදනාවක් නොවේ. ඒක දිහා දැන් මෙතන ඇති වෙන මේ ඉඳගෙන ඉඳීමේ වේදනාව වුණත් හොඳට ඒකට හිත යොදනවා නම් අර යෝනිසෝ මනසිකාර කියලා කියන විදිහට භාවනාවේ මනසිකාරයේ තෙන්ට යොදනවා නම් තේරෙනවා මෙතන තියෙන්නේ මහා වේදනාව ගොඩක් කියලා. ඒ වගේම තමයි අනිත් ඒවා හැම එකේම සංඥා අය හැම එකේම තියෙනවා. ඒවා ගොඩක් හැටියට රාසියක් හැටියට පෙනෙන්නේ විදර්ශනාත්මක නුවණ දියුණු වුණාමයි. එතෙක් ඝන සංඥාවෙන් මේක එකක් කියලා අරගෙන ඒක පිළිබඳව තණ්හාවක් ආසාවක් ඇති කරගන්නවා. ඔන්න ඔය தත්වය අපිට එතකොට ජයගත යුතු වන්නේ. ඒක නිසා අපේ මේ දේශනාවේ දක්ුණු මේ පටාචාරා චරිතයෙන් අපි ගත යුතු නියම ප්‍රයෝජනය මේ අපටත් වෙන්න පුළුවන් දේවල් මේක ජීවිතයක් තුනේ ඒක චරිතයක් තුලින් මේ සාහිත්‍යයේ පෙන්වලා දීලා තිබෙනවා. ඒක තුනේ ඉගෙන ගත යුතු පාඩමත් අපි දැනගන්න ඕන. අර විදියට අභාග්‍ය සම්පන්න අවාසනාවන්ත එකක් හැටියට ලෝකයා හිතන ඒ තැනැත්තිය ඒ චරිතය අන්තිමට රහත් භවෙන් කෙලවරු වුණා. අපි තාම කොහේද? අන්න එහෙම හිතන්න ඕන. අන්න ඒ විදිහට බලනකොට මේ ධර්ම කතාවත් මේ ගාථාවත් අපේ ජීවිතවලට ඇත්ත වශයෙන්ම ආදර්ශයක් ගෙන දෙන දෙයක් හැටියට හිතා ගන්න ඕන. දැන් එතකොට මේ අද වටිනා පොයේ දවසේ මේ පින්වත් පිරිස ආජීවශ්නමක ශීලය කියන වටිනා ශීලයක් සමාදන් වෙලා ඇතැම් අය පොහොයට සීල් දස සීල් ආදිය සමාදන් වුණා. ඒ විදිහට සීලයක් අර මෙතන දක්ව ආකාරයට සීලය තමයි ඇත්ත වශයෙන්ම මේ ධර්ම මාර්ගයේ යාමට මූලික උපකාර වෙන එක. මේ භයානක අවධියේ ඇත්ත වශයෙන්ම අවශ්‍යතාව වෙන්නේ මේ කෙනෙක් සීලවන්ත හීලෑකම ඇති කර ගැනීමයි. මේ හීලෑකම අපි මේ තිරිසනාට විතරක් ඇති දෙයක් කියලා හිතන හීලෑකම කියන එක අන්තිමට බලනකොට තිරිසනාටත් නැති තරම් අර විදිහට දැන් තිරිසනාට හීලකමක් නැතිනම් අපි වල්සතෙක් කියලා කියනවා. නමුත් තිරිසනාටත් සමහර විට හීලෑ වුණාම හීලෑ අවස්ථාවේ ඒ තිරිසනාගේ යම් කිසි කෙනෙකුගේ හිත ගන්න ස්වභාවයක් තිබෙනවා. ඒකට නිදර්ශන 아무තුවෙන් කියන්න ඕනේ. අන්න ඒ වගේ තමුණුත් කල්පනා කරන්න ඕන. අපි අර සත්වයා පිළිබඳ අනිත් තිරිසන් සතුන් වගේ අපේ හීලෑකම නැති වෙනකොට අපි වල්සත්තු බවට පත් වෙනකොට කොයි තරම් විදිහේ අපවිත්‍ර ස්වභාවයක් මේ සමාජයේ ඇති වෙනවද කියලා. ඒක නිසා ශීලය යෙතන ප්‍රධාන වෙන්නේ. බුදු ඥානන් වහන්සේ අර පටාචාරාවට දැක්වෙත් මේ ශීලයෙන්ම. ඒක 아무තුවෙන් කියන්න දෙයක් නෑ. ඒ තැනැත්ති ධර්ම මාර්ගයට හැරෙනවත් එකම අන ශීලවන්ත වුණා. ඒකයි පටාචාරාව කියලා කියන්නේ. ආචාර සම්පන්න වුණා. එතකොට ඒ වගේම තමුණුත් ඒ කය වචනේ හික්මවා ගන්න ඕන පළමුවෙන්ම. ඊළඟට ඒ කය වචනේ හික්මවා ගන්නෙ මොකටද? මේ හිත තැන්පත් කරගන්න බෑ මේ කය වචනේ හික්මවා ගන්න තුරු. ඒක ඉක්මවා ගැනීමෙන් අර ඒ වගේම සමාජයටත් තමන්ටත් හානි කර නොවන විදිහ ප්‍රයත්නක් ඇති කරගත්තාම මේක ඉබේටම අපි දැන් බොහෝ දෙනා සමාජයෙන් යන ලොකුට කතා කරනවා. නමුත් මේ සමාජය හැදිලා තියෙන්නේ මේ පුද්ගලයන්ගෙන්. එක පුද්ගලයෙක් ඇතුළත නරක් කරගෙන කොහොමද සමාජය හදන්නේ? තමන් හැදෙන කොටයි සමාජයක් හැදෙන්නේ. අන්න ඒ විදිහට කල්පනා කරගෙන හැම කෙනෙක් මේ විදිහ වටිනා පොය දවසක තමන්ගේ ශක්ති ප්‍රමාණින් සීලය රකින්න ඕන. පුළුවන් නම් ඉහළට සීලයක් රකින්න නිතරම උත්සාහවත් වෙන්න ඕන. ඊළඟට ශීලයේ අනුව හිත තැන්පත් කරගෙන භාවනාවක් එකඟ කරගන්න පුළුවන් තත්වයක් ඇති කරගන්න ඕන. එතකොට මේ ලෝකයේ යන්ත්‍ර සූත්‍ර දිනු කරගෙන ඒව ගැන අපි ලොකුට කතා කරනවා. යන්ත්‍ර වලින් අපේ හිතෙන් කරන දේවල් කරන්න සයස් තියෙනවා. ඒ හැම එකක් කළත් යන්ත්‍රයක් නිවන් දකින දවසක් නම් අපට අහන්න ලැබෙන එකක් නැහැ. ඒ කොච්චර යන්ත්‍ර දිනු කරගත්තත් ඒවයින් බෑ අපට සසර දුක් කෙලවර කරගන්න. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අපි මේ තියෙන යන්ත්‍රේ මේකයි දිනු කරගන්න ඕනේ. මේ යන්ත්‍රේ දිනු කරගන්න මන්ත්‍රයේ තමයි අර කියව භාවනා මානසිකාර්යය භාවනා කර්මස්ථානෙ. ඒක තම තමන්ගේ ජීවිතයට අදාළ ඒ චරිතානුකූලව මතුවෙන්න පුළුවන්. ඒව මතු කරගන්න උත්සාහවත් වෙන ඕන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින්. අන්න ඒ විදිහට මේ වටිනා දිනේ එතකොට මේ පින්වත් පිරිස මේ පැයක් පමණ ධර්ම දේශනා ශ්‍රවණය කළා. මේ අවස්ථාවේ අර අපි මිත්‍ර සඳහන් කරන ආකාරයට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාරවන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට උපකාරවන යම් යම් ධර්ම ශක්තියින් මේ පින්නතුන්ගේ චිත්ත සන්තානෙ තැන්පත් වෙන්නේ නැtei කියලා හිතනවා. අන්නේ ශක්තියින් තවදුරටත් වැඩි දියුණු කරගෙන ධර්ම මාර්ගයේ යමින් ශීල සමාධි ප්‍රඥා වඩමින් හිතාකිමින් මේ අති භයානක සංසාර දුකෙන් අත් මිදලා උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ ධර්ම ශ්‍රවණය ඒකාන්තයෙන් උපනිෂ්ඨ හේතු සම්පන්න වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජයන් වහන්සේලාටත් ඒ වගේම තමන්ගේ ඥාතීන් ඇතුළු මියගේ ඥාතීන් ඇතුළු අවිචේ සිට අකනිටා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් මේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුසලයා අනුමෝදන් වීමට කැමති නම් ඒ හැම දිනෙකමත් මේ ප්‍රණීත කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වාගෙන ප්‍රාර්ථනාව ඇති කරගෙන මෙන්න මේ ගාථා කියලා පින් පම්වන්නේ. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්පී දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධනානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සම්ජ්ජති.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.